නලින් රන්දු මන්තුමාතුමාට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
මුල සුරබන් ඔබන ගරු මන්ත්‍රීතුමනි, ජනාධිපතිතුමා අගෝස්තු මාසේ 3 වෙනිදා පවත්වපු රාජාසන කතාවේ විවාදයක් විදිහට අද දින අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී පිළිබඳ මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ ජනාධිපතිතුමා රටේ නායකත්වයට පත්වන වෙලාවේ එතුමා අපේ රටේ ඉතිහාසයේ කවදාක්වත් නැති විශාල අභියෝගයකට රටක් වශයෙන් මුහුණ දින තියෙන වෙලාවේ තමයි මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්ුනේ. එතකොට අපේ රටේ ආර්ථික වශයෙන් විශාල කඩාවැටීමක්, ඒ වගේම රටේ ජනතාව පාරට බැහැලා විශාල අරගලයකට, එහෙම නැත්නම් විශාල උද්ඝෝෂණයකට සම්බන්ධ වෙලා, ඒ වගේම සමාජීය වශයෙන් විශාල පීඩනයක ඉන්න වෙලාවක තමයි රටේ ජායකයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාරගත්තේ. ඒ බාරගන්න අවස්ථාවේ එතුමා විශේෂයෙන්ම දන්නවා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩෙන්න නම් එතුමාට ශක්තිමත් ආණ්ඩුවක්, ඒ වගේම සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය වෙනවායි කියන එක එතුමා දැනගෙන හිටියා. ඒ නිසා තමයි එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළිදක්වන්න ඉස්සලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා, එතුමා විශේෂයෙන්ම ඊට ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වේ ආණ්ඩුවත් විපක්ෂයත් සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න, සාර්වපාක්ෂික ආණ්ඩුවකට ඒ සහයෝගය ලබා දෙන්න කියන එක එතුමා ඉල්ලුවා. එතුමා දන්නවා රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් වුණත් කැබිනට් මණ්ඩලයත් එක්ක මේ වැඩ කටයුතු කරද්දී ඉස්සෙල්ලාම එතුමාට අවශ්‍ය වෙනවා මේ රටේ ආර්ථිකය හදන්න නම් අපි ඒ ආර්ථික ප්‍රතිසංස්කරණයකට යන්න ඕනේ කියන එක. විශේෂයෙන්ම IMF සඳහා යන වෙලාවක, ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධතා තර කරගන්න ඕනේ වෙලාවක, ඒ වගේම අපි ජාත්‍යන්තර වෙළඳාම් අපනයන වැඩි කරගන්න ඕනේ වෙලාවක, සංචාරක ව්‍යාපාරය නැවත පණගන්න ඕනේ වෙලාවක, ඒ වගේම රටේ ආර්ථිකයට අවශ්‍ය කරන සියලු සහයෝගය ලබා ගන්න වෙලාවක ස්ථිර ආණ්ඩුවක් අවශ්‍යයි කියන එක එතුමා දැනගෙන හිටියා. ඒ නිසා තමයි එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්න ප්‍රථමයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය පැතුවේ. ඒ වගේම තමයි එතුමා විශේෂයෙන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ රටේ ආර්ථිකය විස්ථාපනය කරගන්න හැටිත්, ඒ වගේම විස්ථාපනය කරගන්න අවශ්‍ය කරන කරුණුත් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් අපේ අමාත්‍යංශයට ආයතන සම්බන්ධ කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අදහස් කෙරුවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ ආර්ථිකය ශක්තිමත් කරන ආර්ථිකය නැවත අපිට උඩට ගන්න නම් අපිට මුලින්ම කරගන්න අපේ අපනයන තත්ත්වය අපනයන වැඩි කරගන්න ඕන. ඒ වගේම විදේශ ප්‍රේෂණ අපි වැඩි කරගන්න ක්‍රමයක් අපි හදාගන්න ඕන. ඒ වගේම සංචාරක ව්‍යාපාරය අපි නැවත ගොඩනගන්න ඕන. ඒ වගේම ඍජු විදේශ ආයෝන අපේ රටට ගලාගෙන ගෙන්න ගන්න අපිට වැඩපිළිවෙලක් හදාගන්න ඕන. මේ කරුණු කාරණා දිහා බලද්දී විශේෂයෙන්ම මගේ විෂයපතේ රෙද්දී වාණිජ දෙපාර්තමේන්තුව ප්‍රධාන තැනක් ගන්නවා. අපි විශේෂයෙන්ම මේ ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරද්දී අපිට අවශ්‍ය වෙනවා මේ රටේ අපනයනය කරුව ගැන විශාල වශයෙන් කල්පනා කරලා බලලා අවශ්‍ය කටයුතු කරන්න. මොකද වෙළඳපොළ ලෝක වෙළඳපොළත් එක්ක ගනු කරද්දී අපේ අපනයනකරුවන්ට විශාල ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම දීපාර්ශික ගිවිසුම්වලදී ඒ ගිවිසුම්වල තියෙන අඩුපාඩු නිවැරදි කරලා අපනයනකරුවට අවශ්‍ය කරන පරිසරය හදා දෙන වැඩපිළිවෙලට එතුමා අදහස් ප්‍රකාශ, එහෙම නැත්නම් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අපනයනකරුවා මේ දේශීය වෙළඳපොළ තුළදී දේශීය තමන්ගේ නිෂ්පාදනය තුළදී විවිධ බාධක වලට මුහුණ දෙනවා. ඒ බාධක ජයගත්තොත් විතරයි ඒ අපනයනකරුවට තමන්ගේ අපනයනය කරන්න පහසුවෙන් කරන්න පුළුවන්. ඒ නිසා දේශීය වශයෙන් තියෙන බාධක ඒ බාධක ජයගන්න රජයක් විදිහට අපිට කරන්න පුළුවන් හැම වැඩපිළිවෙළක් අපි සාර්ථක කරන්න කටයුතු කරනවා. ඒ නිසා විශේෂයෙන්ම පෞගිය කාලේ අපි දැක්කා අපි වාණිජ මණ්ඩලය මගින් අපේ වාණිජ මණ්ඩලයේ වාණිජ දෙපාර්තමේන්තුව මගින් අපි ඒ යන ගිවිසුම් වල යම් ප්‍රමාදවල තිබ්බා සමහරට සාකච්ඡා එක එක තැන් වල නැවතිලා තිබ්බා අපි ඒ සම්බන්ධව නැවත කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයක් තිබ්බා අපි තමුන්නාසලා සියලු දෙනා දන්නවා මෙරටේ පසුගිය කාලය තුල අපිට ප්‍රධාන ප්‍රශ්න හතරක් තිබ්බා එකක් තමයි ඉන්ධන ප්‍රශ්නේ
අනිත් තව විනාඩි දෙකක් ඇති
අනිත් එක තමයි පොහොර ප්‍රශ්නේ අනිත් එක තමයි ආහාර පිළිබඳ ආහාර හිගයක් එහෙම නැත්නම් ආහාර වල මිල ගණන් වැඩිවීමක් විශාල වශයෙන් දැක්කා නිසා අපි විශේෂයෙන්ම අපේ පළවෙනිම අපිට තිබ්බ අභියෝගය තමයි මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ප්‍රමාණය ආනයනය කරලා රටේ ජනතාවට ලබා දෙන්න. ඒ මොකද අපේ රටේ නිෂ්පාදන යම් ප්‍රමාණයක කඩාවැටුමක් තිබුණා. ඒ නිෂ්පාදන කඩාවැටීම තුලින් රටේ බඩු මිල එහෙම නැත්නම් අවශ්‍ය කරන බඩු ප්‍රමාණය අපිට භාණ්ඩ ප්‍රමාණය අපිට නිෂ්පාදනය කරගන්න බැරුව ගියා. ඒ නිසා අපි විශේෂයෙන්ම පසුගිය කාලේ අපේ භාණ්ඩ මිල උද්ධමනය ඉතාමත් ඉහළට ගියා. අපි සියලු දෙනා දන්නවා ඒ නිසා අපි හදිස්සියෙන් අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරුවා අපේ රටේ ඩොලර් ප්‍රමාණය මදි නිසා ආනයනය කටයුතු කඩාවැටීම නිසා අපි විවෘත ගිලුම් තුලින් මේ රටට අවශ්‍ය කරන ආනයනික භාණ්ඩ ලබා දෙන්න. ඒ හරහා අපි පසුගිය මාසේ ඉතාමත් සාර්ථක වැඩපිළිවෙළක් කෙරෙබු නිසා තමයි මේ සතිය වෙද්දී අත්‍යවශ්‍ය භාණ්ඩවල විශාල වශයෙන් මිල අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ වගේම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 180ක් අපි යොදවලා තියෙනවා. ඊටත් අමතරව මේ සතියේදී අපි තවත් මිලියන 160ක් අපිට තවත් ලබා ගන්න හැකියාව ලැබුණා. ඒ නිසා ඉදිරි මාස කිහිපය තුළ මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ඒ බඩු භාණ්ඩ ලබා දීලා ඒ උද්ධමනය අඩු කරගන්න වැඩපිළිවෙළකට අපිට යන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි අපි පසුගිය කාලේ අපිට තිබ්බ විශාල ප්‍රශ්නයක් තමයි මේ කුකුල් මස් සහ බිත්තර නිෂ්පාදනය කරන ඒ ගොවියන්ට එයාට තියෙන මූණ ගන්න තියෙන ගැටලුව. ඒ නිසා තමයි විශේෂයෙන්ම කුකුල් මස් සහ බිත්තර විශාල ලෙස මිල වැඩිවීමකට සිදු වුණා. ඒ නිසා අපි ඒ අයට සහනයක් වශයෙන් අපිට බඩිරිඟු ආනයනය කරන්න අපි US මිලියන 20ක් අපි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අපි ලබා දෙන කටයුතු කරා. ඒ නිසා අපිට අවශ්‍ය කරන අපේ රටේ නිෂ්පාදනය කරන නැවත නිෂ්පාදනය යථාර්ථවාදයට පත් කර ගන්නකම් අපිට අවශ්‍ය කරන ඒ භාණ්ඩ ආනයනය කිරීම තුලින් සමතුලිත කරලා මේ රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් එහෙම නැත්නම් අවශ්‍ය කරන භාණ්ඩ ලබා දෙන වැඩපිළිවෙළ අපි ගියා. ඒ නිසා අපි සියලු දෙනාගෙන් ඉල්ලන්නේ අපි මං හිතන්නේ ජනාධිපතිතුමා අලුත් අයවැය ඉදිරිපත් කරලා තියෙනවා අපි ඒ අයවැය තුලින් අපි ජනතාවට සහන ලබා දීලා ඒ වගේම ඉදිරි අනාගතයේ මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙළකට සියලු දෙනාගේ තමුන්නාසලා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මම නවතිනවා
බොහොම ශ්‍රීමන්තතුමා ඔබතුමා විනාඩි 8ක් කාලයක් තියෙනවා
මොනුසේ ගරු මන්ත්‍රීතුමනි දැන් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මැති ඇමතුරු ආරාධනා කරන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට අපි එකට එකගතාවය පළ කරලා තියෙනවා දැන් අද මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එතුමාගේ රාජාසන කතාව බුද්ධාදාන රාජනාසන කතාවේ තියෙන වැදගත්කම ඒ පරාජය වුණොත් මම දන්න විදිහට කැබිනට්ව අවෝසි වෙනවා දැන් බලන්න මේ කැබිනට් ඇමතුරු කී දෙනෙක් ඉන්නවද කියලා දැන් සභානායක නැහැ අගමැති නැහැ මැති ඇමතුරු නැහැ සර්වපාක්ෂික ආණ්ඩුව කෙසේ වෙතත් මේ රනිල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ එකඟතාවයේ එකඟත්වය තිබේදවාද නැද්ද කියන කාරණය මේ පාර්ලිමේන්තුව තුළින්ම පේනවා මුලසනේ කරුමන්තුතු. ඉතින් මේ සර්වපාක්ෂික කියන ලේබලයේ බෝඩ් එක හොදෙක්ම ලෝකයාට පේන්න රටට පේන්න පාවිච්චි කරන වචනයක් ඇරෙන්න ඒ වගේම මේ සර්වපාක්ෂික කතාව රාජපක්ෂරු ආරක්ෂා කරගන්න කියන ඒ වැඩපිළිවෙල ඇරෙන්න සබවින්ම මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ නලින් ඇමතිතුමනි. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. එසා මේ රාජපක්ෂ කඳවුරේ
හලෝ
එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විශේෂයෙන්ම අද ඔහු රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට නතු වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙන බව මේ පාර්ලිමේන්තුවේ මේ මොහොතේ දැන් අපට ඔප්පු වෙලා හමාරයි. ඔහු ඇවිල්ලා මේ වෙලාවේ මේ මොහොතේ මිතුමලා කියන දේ ඇරෙන්න ඔය සර්වාක්ෂි කතා කරන්නේ නෑ මුලසේ මන්ත්‍රීතුමනි, ඒවා විහිළු කතා. එසා අද අපි එකගතාවය පළ කරලා තිබෙනවා නම් මේ සර්වපාක්ෂික වැඩපිළිවෙළ ඇයි මේක ප්‍රමාද? කවුද අකමැති වෙලා තියෙන්නේ? ඒ අකමැති වෙලා තියෙන කඳවුර නැතුව මේක කරන්න බැරිද? ඒ බැරිකම නෙමෙයි මේක නොකර ඉන්න කල්මරණ වැඩපිළිවෙළ. නිසා මම මේ අරගල ඇතුළෙන් ගොඩනැගිච්ච බොහෝ දේවල් වලට සතුරු වෙන පුද්ගලෙක්. අරගලේ පරාජයුනේ නෑ ගරු මුලසනී මන්ත්‍රීතුමනි. අරගලේ තමයි මේ රටේ ජයග්‍රහණයේ මාවත නිර්මාණය කළ යන්නට අවශ්‍ය ඉතා සාර්ථක වැඩපිළිවෙළ හදලා තියෙන්නේ. මුලසනී මන්ත්‍රීතුමනි, සමහරව හිතනවා අර කකුලුවේ ඉන්න අර මුට්ටියේ ඉන්න කකුලුවා මුට්ටිය රත් වෙනකොට තමයි දැනගන්න ඕනියා මේක මුට්ටිය රත් වෙනවා දැන් මගේ ජීවිතය අරගෙන. එවැනි දෙයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට නුදුරුවනාගතයේ සිද්ධ වෙනවා මම කියන්නේ. දැන් මතක තියාගන්න, රාජපක්ෂවරු සහ රනිල් වික්‍රමසිංහවරු එකට කෝපි බිවේ හොරෙන් රෑට මේක පාක්ෂිකව දැනන් හිටියනවා. ඒක පොදු ජන පෙරමුණේ පෝටුවට ඡන්ද දෙන ගමේ ඉන්න මිනිහා දැනන් හිටියෙත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අලියට ඡන්ද දුන්න ගමේ මිනිස්සු දැනගෙන හිටියෙත් නෑ. අපි දැනන් හිටියෙත් නෑ. හිටියත් අපිට ඒව පේන කෝපි බිවේ නෑනේ. මුලසේ මන්ත්‍රීතුමනි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා රෑට ගෙන්නගෙන එකට එකතු වෙලා කෝපි බිව්වා. මොකද්ද අරගලයේ ඇත්ත ජයග්‍රහණය? අරගලයේ මේ රටට උදාගල දුන සැබෑ ජයග්‍රහණය අවුරුදු 28ක් තිස්සේ හොරට එකතු වෙලා ඩීල් දාලා රට විනාශ කරපු කල්ලිය කවුද කියලාද පෙන්වා දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනවර කුමින් ජනාධිපති වෙන්න බැරි වුණානේ. නමවතාවක් ඉදිරියේ එමුතුමනි අගමැති වෙලා මේ වගේ යෝජනා දාලා රට හදලා තිබුණා නම් අපිත් අද සජබේ දාලා යන්නේ නැහැ. අපි සජබයක් එනම් හදන්නේත් නැහැ. එනම් තමුන්නාසලාට අද මේක හදන්නේ නැහැ. ඒවා වෙන්නේ නැහැ. ඉතින් අරගලය පැහැදිලිව අද මේ රටේ ඩීල් දේශපාලනේ හොයලා දීලා තිනවා පේන්න. එහෙනම් ආරම්භ කරන්න ඕනේ මොකද්ද? හෙට ඉඳන් අද ඉඳන් නිවැරදි ඩීල් දා නැති දේශපාලන වැඩපිළිවෙළ අද නිසා මෙයාලා හිතනවා මෙයාලා දිනලා තියෙන්නේ කියලා. ඔව් රත් වෙනවා. දැන් තව හෙට අනිද්දා වෙනකොට රත් වෙනකොට මේ රටේ සෑම පොරවැසියම මතක තියාගන්න, එක්සත් ජාතික පක්ෂිකයා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා ඉදහස් පක්ෂයම සියලු දෙනාම දැන් තේරුම් ගන්න අපි ගමේ බෙදිලා වැඩක් නැහැ. අපි ගවරේ ගහම අරාගෙන වැඩක් වෙන්නේ නැහැ. මෙයාලා දින්නත් පෙරදුනත් ආණ්ඩුව තමන්ගේ වාසියට හදා ගන්න පුළුවන් වැඩපිළිවෙළ තමයි හදලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ කොන්ත්‍රාත්තුව දැන් මොකද්ද මේ කරන්නේ? මේ උදේ රකින්න එක, මේ උදේ ආරක්ෂා කරන එක මොකද්ද රටට වෙලා තියෙන්නේ? එක ඩොලරයක් වැඩි වෙලා තිබෙනවා. දැන් කියනවා QR කරලා පෝලිං කරා. ඔව් පෝලිං අඩු කරනවා. QR එකේ ඩීසල් භූමි තෙල් පෙට්‍රල් සීමාව අඩු කරලා. ඒක ජයග්‍රහණයක්ද? රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවය ඒක සීමා කරලා, ඒක පෝලිම අඩු කරලා, ඒක QR සංකේතයක් දීලා, ඒකෙන් පෝලිම අඩු කරලා මෙයා වික්‍රමයා කියලා පෙන්වන්න හදනවනේ. ඒක මහා විහිළුවක්. දැන් බලන්න මොනසේ මන්ත්‍රීතුමනි, දැන් ගෑස් මිල අඩු කරලා ඒක හොඳයි. අඩු වුණේ මේ ඊයේ පෙරේද? අඩු වෙන්න තිබුණේ මෙට්‍රික් ටොන් ලක්ෂය ලංකාවට එනකොට. මොකද්ද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ටිකිරි මොලේ? ඩොලර් 90ට ගන්න තිබුණ ගෑස් එක ගත්තේ ඩොලර් 110ට කියලා තමුන්නාසලා දන්නවද? කොප්කාරක සභාවෙත් එක කතා කරා. ඒ වංචාව කවුද කරේ කියන කාරණේ කියන්න ඕනේ නෑ. දන්නෝ හොදාන් ඉන්න අලුතෙන් දාගෙන ඉන්න තනතුරු වල දාගෙන ඉන්න නිලධාරි හොරු හොරා ගෑම නැත කරලා නෑ රට විනාශ වෙනවා. දෙකදක එක ස්ථාරෝවයක් හදලා තියෙනවා නාමල් රාජපක්ෂලා, මහින්ද රාජපක්ෂ මහත්තයලා දෙපතින් හිටවලා තියෙනවා අර බංකරවල හැංගිච්ච ඉද්ද උදුවේ. ඒක කරන්න පුළුවන් කියන බාල තියෙන. දැන් ගෑස් ආවා. ගෑස් ආවට පස්සේ ගෑස් එක ලහිලයි මිනිස්සු ගිහිල්ලා ගත්තා. ඒකට මේ අඩු කරපු මිලට නෙමෙයි මිනිස්සුනේ මන්ත්‍රීතුමනි. දැන් අඩු කළ වැඩක් වෙන්නේ නැහැ. මෙට්‍රික් ටොන් ලක්ෂම ජනතාව අතර පත් වුණාට පස්සේ, ව්‍යාපාරික අතර පත් වුණාට පස්සේ ආයේ ගෑස් එකක් පාරිභෝගික රෝණිල් තව මාස දෙකකින් විතර. අපි අහනවා බලශක්ති ඇමතිවරයාගේ මේ මාස දෙක වෙනකොට ඊට වඩා අඩු වෙනවද ඊට වැඩි කරනවද කියන කාරණේ. මේවා තමයි ටිකිනි මොළ. ඒ තාවකාලික චූන්න රටේ ජනතාවට දීලා ඊයේ මොකද කරේ? මධ්‍යම රාත්‍රියේ ඉඳලා විදුලි බිල වැඩි කරලා තියෙනවා. විදුලි බිල වැඩි කරලා තියලා අපි අහනවා දැන් ඉන්නවා අපේ ඇමතිවරෙක් හැටියට කතා කරලා අපේ නලින් ඇමතිවරයා දැන් ඔබතුමාලා මේ විදුලි බිල වැඩි කරාම කර්මාන්ත දේශයේ පෞගිය කාලේ විදුලිය නොලැබීම නිසා මහා බරපතල විදිහට අඩපණ වෙලා තියෙනවා. ඔබතුමා මා උජාරු කතා කරන අපනයන ආදම වැඩි වෙයි කියලා අපනානාද වැඩි වෙන්නේ නැහැ. මේ විදුලිය වැඩි වුණාම කර්මාන්තශාලා තවත් නැත්තරම නැති වෙනවා. නැත්තරම නැති වෙනවා කරු මුලසනේ මන්ජීතුමනි. මේ මේ මොන බොරු ආර්ථික වැඩපිළිවෙලක්ද? අපි දන්නවා දැන් කර්මාන්ත ශේෂය විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා විදුලිය හරියට නොලැබිච්ච නිසා. දැන් ඒව පණ ගන්න නම් ඒවට සහන දෙන්න ඕනි. ඒවට හයිය දෙන්න ඕනි. ඒවට සහන නොදී හයිය නොදී විදුලි බිල වැඩි කරලා තවත් කර්මාන්ත ශේෂය ටික පල්ලයට වටලා දාලා කටයුතු කරන නිසා රටේ ජනතාව හිතනවා නම් රටේ ජනතාවට හේතු ගන්න උත්සාහයක යෙදෙනවා නම් ඔව් දැන් අපි හරි ගමනක යනවායි කියන කාරණේ සින්දුව කියලා එහෙම වෙන්නේ නැහැ. අපි දන්නවා කාගේ කාගේ සීන සින්දු මොනවාද කියලා. නේද කවිරත් මන්දිතුමිය? අපිට ඒ සීන කිව්වනේ. සමහරව ඉන්නවා දැන් නියෝජ්‍ය නායකයෝ වෙන්නේ. ඉෂා තමයි අද කවි කියන්නේ. ඉෂා තමයි සින්දු කියන්නේ. ඒවා අපිට ඇවිල්ලා කියනවා දැන් අපි මේ මේ රට ගැන හිතලා, රටේ අනාගතය ගැන හිතලා, රටේ පැවැත්ම ගැන හිතලා, රටේ දරුවෝ ගැන හිතලා ඉදිරියට යන්න ඕනේ කියලා කවුරු හරි හිතලා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඇත්තටම පපුවට ගහගන්නවා නම් ඒ පපුවට ගහගන්නේ මොකටද නැද්ද කියන කාරණේ එතුමාලා අපිට කියලා දෙන එතුමාලගේ දේශපාලන අනාගත බලාපොරොත්තු වෙන ගිහිලා තියෙන්නේ. ඒ සින්දු මොනවාද කියලා කාරණේලියේ අපි ඉස්සරහට කියන්නම් ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි. ඉෂා මම එක දෙයයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉල්ලන. ඔබ ප්‍රාණාපකාරයක් නෙවෙයි නම් මේ පොදු ජන පෙරවෙන මන්ත්‍රී කණ්ඩායම. ඔබ ස්වාධීන රටට ආදරය කරන ජනාධිපතිවරයෙක් නම් ඔබ තේරීපත් වීම පිළිබඳව ප්‍රශ්න ඇතුළු ඔබ ජනතාවගේ ජනාධිපතිවරයා නෙවෙයි. ඔබ මේ පාර්ලිමේන්තුවේ විධායකයේ ව්‍යවස්ථා දායකයේ මේ හොර කල්ලියන්ගේ කුදේක ජනාධිපතිවරයෙක් කියන හංවඩු ඔබට එළිය ගහලා තියෙන. එහෙනම් ඔබ මේ රටේ ජනමතයට යන්න පුළුවන් එක මැතිවරණයක් කියන්න. ඔබ ඩීල් කාරයෙක් නෙවෙයි කියන කාරණේ ඔප්පු කරන්න පුළුවන් නම් පළාත් පාලන ඡන්දය තියලා පෙන්වන්න කියන කාරණේ අභියෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපි කියන නිසා මුලසනේ මන්ත්‍රීතුමනි කාලේ දික් කරගමු. දැන් පාලේ අපේ කාලේ අඩු කරන්න එපා. සාමාන්‍යයෙන් අපි දන්නවා සම්ප්‍රදායේ නෝක කාලේ මදි නම් සභාවේ එකඟතාවය මත අපි දෙන්නම් එකලතාවේ. මේ කටයුතු ටික ඉවර වෙනකන් ඔබතුමාට කාලේ දික් කරන්න කියලා අපි යෝජනා කරමු. දෙන්න අපේ කාලේ අපිට පුළුවන් මේ අපේ පිටසත් එකේ යෝජනාව වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මොකද අද පාර්ලිමේන්තුව තුල මේ රනිල් රාජපක්ෂ රකින්න කඳවුරක් නැහැ. එසා මේ සියලු කතන්දර මේ යෝජනා කතාවට පමණක් සීමා වෙනවා කියන තහවුරුව අද ආණ්ඩු පක්ෂයේ මෙති අමුතුරු ඔප්පු කළ එක නිසා අපේ ජනතාව මේක දකින්න බලාපොරොත්තු වෙනවා. අපිත් ආසයි. එසා අපි දෙන ඕන සහාය දෙනවා. ඒ වගේම තමයි මේ ජාත්‍යන්තරය අද තරහා කරගෙන දැන් ඉන්දියාව එක පැත්තකින් තරහා කරගෙන චීනේ නැවතා ගැනීම සඳහා කටයුතු කරන්නේ නැහැ. අභියෝග කරාද චීනේ නැව එනවා. එතකොට මේ ජාත්‍යන්තරයේ උදව් ඕනි වෙලාවක ජාත්‍යන්තරයේ සහයෝගී ඕනි වෙලාවක ජාත්‍යන්තරයේ තරහ කරගෙන අපිට කියනවා අපි රට හදන්නම් එකතු වෙන්න සහයෝග දෙන්නේ කියලා. ඉතින් මේ දෙබිඩි දේශපාලන වැඩපිළිවෙල සහ අසාර්ථක ජාත්‍යන්තර වැඩපිළිවෙල තුළ රට තව තවත් අගාධයට නැවැරෙන රට ඉහළට යන්නේ නැහැ කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දී මිනිසුදී මනින භවිෂුදී
මිලකට විජිත බේරුගඩ මන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ඊට ප්‍රථමයෙන්ම රෝහණී කවිරත්න මන්ත්‍රීතුමිය මුල් අසන්නට.
ගරු මූලාස්නාරූඪ මන්ත්‍රීතුමියනි, 9 වෙනි පාර්ලිමේන්තුවේ 3 වෙනි සතිවාරය ආරම්භ කරමින් ගරු ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා. එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේ රට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් සහ දේශපාලන වශයෙන් ඉතිහාසයේ පෙර නොවී විරු කාලයක පැවතුණු අර්බුද ගැටලු රාශියක් මැද්දේ තමයි එතුමා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කළේ. ඉතින් බොහෝ වෙලාවට අපි විශ්වාස කරනවා මේ රටේ තියෙන මේ ආර්ථික අභියෝග, දේශපාලන අභියෝග, සමාජ අභියෝග සියල්ල ජයග්‍රහණය කරොත් තමයි අපිට රටක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි දන්නවා මේ ආර්ථික පීඩනය හැමුවේ මිනිසු මහත් පීඩාවකට පත් වුණා. මිනිසු පොලිම්වල හිටියා. ඒ වගේම ජීවන වියදම මිනිසුන්ගේ වැඩි. මිනිසුන්ට නොයෙකුත් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවක් විදිහට අපේ යුතුකම වගකීම වෙන්නේ මේ ප්‍රශ්න අභියෝග වලට මුහුණ දීලා අනාගතය වෙනුවෙන් මේ සියල්ලට මුහුණ දී. මම හිතන්නේ ඒ සියල්ල කැටි කරගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තමයි යතිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. ඉතින් මේක ඉදිරිපත් කළා තියෙන ඒ සාධනීය ලක්ෂණ ඒක ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති සහ කරුණු කාරණා පිළිබඳව විපක්ෂයත් බොහොම පැහැදීමෙන් අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කා. අපි දකිනවා ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විවේචනය අපි පිළිගන්නට ඕන. අඩුපාඩුකම් තියෙනවා නම් පිළිගන්නට ඕන. හැබැයි අපි නිවැරදිව අනාගතයට මුහුණ දීම සඳහා අවශ්‍ය ප්‍රතිමත්වීමේ තීන්දුව තීරණ ගත යුතුයි. අපි විශ්වාස කරනවා මේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති උතුම් ජනාධිපතිවරයෙක් බවට පත් වුණා. මහජන මතයෙන් ජනාධිපති තෝරන මේ ව්‍යවස්ථාව තුළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එතුමාට පත්වෙන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. මම හිතන්නේ ව්‍යවස්ථා අනුකූලව ඒකත් නීත්‍යානුකූලයි. ඒ නිසා කවුරු මොන අභියෝගය ඉදිරිපත් කරත් එතුමාට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා විදියට ඉදිරි අවුරුදු දෙකහමාරක කාල සීමාව තුළ මේ රටේ නායකයා විදියට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එතුමා මේ අවසීරු අවස්ථාවේදී විශාල වගකීමක් බාරගත්තා. ඒ බාරගත්ත වගකීම පිළිබඳ එතුමාට අපි ගෞරව කරන්නට ඕන. මම හිතන්නේ සෑම මැතිවරණයකදී වගේම අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා බරපතල විවේචනයකට ලක් කරා. සෑම වේදිකාවකම ගානේ ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ පක්ෂේ නියෝජනය කරන කාලවලදී අපි බරපතල විවේචනයකට ලක් කරා. හැබැයි මේ අවස්ථාවේදී රටක් විදියට අපිට මූණ දීලා තියෙන මේ අර්බුදවලදී එතුමාගේ වගකීම බාරගත්ත. ඉතින් ඒ වගකීම බාරගත්ත ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ රට වෙනුවෙන් ඉෂ්ට කිරීමේදී අපි සියලු දෙනා සහයෝගය දිය යුතුයි කියන කියාමා විශ්වාස කරා. එතුමා නිරන්තරයෙන්ම ආරාධනා කරනවා, එතුමාගේ මිත්‍රත්වයේ හස්තය දික් කරනවා විපක්ෂයේ වෙත, විපක්ෂයේ විවිධ විපක්ෂ නායකතුමාට, ඒ වගේම විවිධ පක්ෂවල නායකින්ට එතුමා ඒ මිත්‍රත්වයේ හස්තය දිගු කරලා මේ සර්වපාක්ෂික පාලනය නැත්තම් සර්වපාක්ෂික එකමුතුව අන්තර්වාර පාලනය සඳහා එකතු වෙන්න කියලා එතුමා ආරාධනා කරා. එතුමාටත් අවශ්‍යයි පාර්ලිමේන්තුවක් විදිහට මේ වෙලාවේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන ප්‍රශ්න විසඳා දීම සඳහා මේ සියලු දෙනා එකතු වීම ඉතා වැදගත් වෙනවා. අපි දකිනවා 1987, 88, 89 කාලවලදී මේ රටේ තරුණ පරපුරේ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශාල පිරිසක් ඝාතනයට ලක් වුණා. හැබැයි කෙසේ හෝ තරුණයන් 60,000ක් ඝාතනයට ලක් වෙලා තමයි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ කාලේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා
ඔබතුමාට මිනිත්තු දෙකක් තියෙනවා.
තරුණ අසහන කොමිෂන් සභා වාර්තාවක් කැඳෙව්වා. ඒ කොමිෂමට අනුව ඒක තිබුණේ කොළඹට කිරි අපට කැකිරි කියලා. ඒ කියන්නේ අසමානතාවක් මේ රටේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ අසමානතාවය සමනය කරන්න එතුමා යම් යම් පියවර ගත්තා. නමුත් එතුමාටත් ඒක ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඉතින් අපි විශ්වාස කරනවා රටක් විදියට මේ අර්බුදයෙන් ගොඩ එන්නට නම් විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතන්නට ඕන. මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට අපි යන්නට ඕන. ජනතාව ඉල්ලන සහන දෙන්න, මේ රටේ ආර්ථික ස්ථාවර කරන්න, දේශපාලන ස්ථාවර කරන්න, සමාජය මේ සංස්කෘතික මේ සියලුම දේවල් ස්ථාවර කරන්න නම් අපේ ආර්ථිකය අපි ශක්තිමත් කරගන්න ඕන. මේ ආර්ථිකය සකස් කරගන්නට නම් අපේ රටේ ආදායම් වැඩි කරගන්නට ඕන, වියදම අඩු කරගන්නට ඕන, මේ රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඕන. මේ සියලු දේ සඳහා අපිට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අපිට අවශ්‍යයි. අපේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අනුව අපේ රාජ්‍ය නායකයෝ මුලදී IMF වැඩපිළිවෙලට ගියේ නැහැ. විපක්ෂය විවිධ අවස්ථාවලදී පෙන්වලා දුන්නා ඒකට යන්න ඕනේ කියලා. හැබැයි අපේ ප්‍රතිපත්තිය උනේ IMF එකට ගියොත් අපිට විවිධ ප්‍රතිසංස්කරණය හරහා මේ රටේ ජනතාවට යම් යම් ප්‍රශ්නවලට පීඩාවලට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. නමුත් අපිට මේ මොහොතේ රටක් විදියට විපක්ෂයත් වරින් වර කියපු ඒ කාරණේ පිළිබඳව සලකලා බලලා IMF එකට යන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ ආර්ථික කඩාවැටීම මේ ශ්‍රී ලංකාවට විතරක් උරුම වුණු දෙයක් නෙමෙයි, අපිට බරපතල වෙලා තියෙන බව ඇත්ත. අපි දන්නවා ආසියාවේ සිවවන විශාල ආර්ථිකයකට හිමිකම් කියන්නේ දකුණු කොරියා. දකුණු කොරියාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල වසර 24කට පස්සේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බංග්ලාදේශයේත් විරෝධතා තියෙනවා. ඒ වගේම රට තුල ඉහළ යන උද්ධමනය සමග පැනමා රාජ්‍යයටත් එරෙහිව උද්ඝෝෂණ ආරම්භ වෙලා තියෙනවා. ඉතාලියේ ටැක්සි රථ රියදුරෝ පාරට බැහැලා ඉන්න. යුරෝ මුදල් එකකේ අවුරුදු 20කට පස්සේ ඩොලරයට වඩා පහළට ගිහිල්ලා තියෙනවා. ඇමරිකාවේ උද්ධමනය දශක 4කට පස්සේ ඉහළට ගිහිල්ලා තියෙනවා. උද්ධමනයට එරෙහිව ආජෙන්ටිනාවේ ජනතාව ජනාධිපති මන්දිරය දක්වා විරෝධතා පාගමනක් ගිහිල්ලා තියෙනවා. පීරු දේශයේ ආර්ථික වසර 25කට පසු කඩා වැටිලා තියෙනවා. විදේශ නැසි ණය ඉහළ යාම නිසා සම්බියාවේ ඩොලර් බිලියන 2ක සංවර්ධන ව්‍යාපෘති අත්විඳවලා තියෙනවා. වසර 40කට පස්සේ බ්‍රිතාන්‍ය උද්දමන ඉහළට බ්‍රිතාන්‍ය මහ බැංකුව දිදීරේදී මුහුණ පෑමට සිදුන ආර්ථික අවපාති පිළිබඳ අනතුරු අඟවලා තියෙනවා. එහෙත් ශ්‍රී ලංකාවට මීට වඩා බරපතල තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ විපක්ෂේ සියලු දෙනාගේ සහයෝගය ඇතුව
අවසන් කරන්න ගරු මන්ත්‍රී.
පාර්ලිමේන්තුවක් විදියට මේ 225ම එකමතුකම් තුල මේ ප්‍රශ්න විසඳා ගැනීමට ඔබලාගේ වටිනා අදහස් ඔබලාගේ වටිනා ඒ විෂයතාඥ දැනුම ලබලා දීලා මේකෙන් ගොඩ එන්න කටයුතු කරමු කියන ඒ පණිවිඩය ලබලා දෙන ගමන් මේ රටේ පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා. මේ අසීරු අවස්ථාවේදී මේ රට ඉස්සරහට ගෙනියන්න ජාතිය ගොඩනගන්න අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න කියන ඒ සීපත් කිරීමත් නැවත මතක් කරමින් මගේ කතාව නිම කරන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමී.
ඔනරබල් සෙල්වරාසා ගජේන්දිරන් you have 6 minutes.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் மூன்றாம் திகதி இங்கே ஆற்றிய அக்ராசன உரையின் மீதான விவாதம் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கின்றது. அவருடைய உரை தொடர்பாக இங்கே ஆளும் எதிர்த்தரப்புகளில் இருந்து அவரை அந்த உரையை கண்மூடித்தனமாக புகழ்கின்ற வகையிலே அந்த உரைகள் இடம்பெறுவதை அவதானிக்கக்கூடியதாக இருந்தது. இந்த போக்கு எந்தளவு தூரம் இந்த நாட்டை இந்த வீழ்ந்திருக்கின்ற இடத்திலிருந்து தூக்கி நிறுத்துவதற்கு உதவ போகிறது என்கின்ற ஒரு பெரிய ஒரு கேள்வியை எழுப்பியிருக்கின்றது. இந்த உரை ஜனாதிபதியினுடைய இந்த உரையானது தமிழ் மக்களை பொறுத்தவரையில் வளமை போன்று ஒரு ஏமாற்றகரமானதாக மட்டுமே இருக்கின்றது. ஏனென்று சொன்னால் தமிழ் மக்கள் எதிர்பார்க்கின்ற விடயம் 74 ஆண்டுகளாக இலங்கையிலே சிங்கள பௌத்த பேரினவாதத்தினால் தமிழர்களுக்கு எதிராக கட்டவிழ்த்து விடப்பட்டிருக்கின்ற இனப்படுகொலையிலிருந்து தங்களை பாதுகாத்துக் கொள்வதற்கு இலங்கையினுடைய இந்த ஒற்றையாட்சி அரசியலமைப்பு ஒழிக்கப்பட்டு தமிழ் தேசமும் அதனுடைய இறைமையும் சுயநிர்ணய உரிமையும் அங்கீகரிக்கப்பட்ட அடிப்படையில் தமிழ் தேசமும் சிங்கள தேசமும் சமத்துவமாக கருதப்படக்கூடிய வகையிலே ஒரு சமஷ்டி அரசியலமைப்பை கொண்டு வர வேண்டும் என்பதுதான் தமிழ் மக்களுடைய எதிர்பார்ப்பாக இருக்கிறது. ஆனால் அது தொடர்பாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே மூச்சு கூட காட்டவில்லை. மாறாக அவர் சொல்லியிருக்கின்றார், இந்த பௌத்த சமய அரசியலமைப்பின் பிரகாரம் பௌத்த சமயத்திற்கு முன்னுரிமை அளித்து அதனை பாதுகாப்பேன் என்று உறுதி அளித்துள்ளார். இதன் மூலம் அவர் எதனை செய்ய முற்படுகிறார் என்று சொல்லி சொன்னால், தொடர்ந்தும் சிங்கள பௌத்த பேரினவாத நிகழ்ச்சி நிரலைத்தான் முன்கொண்டு செல்லப் போகிறார் என்பதனைத்தான் அவர் தெளிவாக இங்கே வெளிப்படுத்தியிருக்கின்றார். இங்கே இந்த நாட்டில் பல்வேறு கலாச்சாரங்கள், பல்வேறு சமயங்கள், பல்வேறு மொழிகள் பின்பற்றப்படுவதாக அவர் கவர்ச்சிகரமான வார்த்தைகளை இந்த சர்வதேச சமூகத்தை ஏமாற்றுகின்ற நோக்கத்தோடு கூறினாலும் கூட, நடைமுறையிலே தமிழ் தேசத்துக்கு எதிராக, தமிழ் மக்களுக்கு எதிராக, தமிழ் மொழிக்கு எதிராக, இந்து கிறிஸ்தவ மக்களுக்கு எதிராக, முஸ்லீம் மக்களுக்கு எதிராக ஒரு கட்டமைப்புசார் இன அழிப்பு நடவடிக்கைகள் தான் முன்னெடுக்கப்பட்டு கொண்டிருக்கிறது என்பதனை அவர் மறைத்திருக்கின்றார். உதாரணமாக திருகோணமலையிலே இந்த அரசாங்கத்தினுடைய அங்கங்களாக இருக்கக்கூடிய தொல்பொருள் திணைக்களம், பௌத்த கலாச்சார அமைச்சு, வன பாதுகாப்பு திணைக்களம் போன்றவற்றினாலே தமிழர்களுடைய இருப்புக்கு பாரிய நெருக்கடிகள் ஏற்படுத்தப்பட்டு கொண்டிருக்கின்றது. தொல்பொருள் திணைக்களத்தினால் தமிழர்களுடைய வரலாற்று தொன்மை மிக்க திருகோணமலை சிவன் ஆலயம் இன்று பௌத்தமயமாக்கப்படுகின்ற செயல்பாடுகள் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. கடந்த காலத்திலே புஞ்சி நிலைமை என்று சொல்லப்படுகின்ற ஒரு பேரினவாத அரசியல்வாதி ஒருவரினாலே திருவண்ணாமலை மாவட்டத்திற்கு வெளியில் இருந்து பல சிங்களவர்கள் அங்கே அழைத்து செல்லப்பட்டு அவர்களுக்கு திருகோணமலை அந்த திருக்கோணேஸ்வரர் ஆலய வளவுக்குள்ளே வலுக்கட்டாயமாக அத்துமீறிய வகையிலே சட்டத்துக்கு புறம்பான முறையிலே ஆலயங்கள் இந்த கடைகள் அமைப்பதற்கான அனுமதிகள் கொடுக்கப்பட்டிருந்தது. அவர் தன்னுடைய வாக்கு வங்கியை அதிகரித்துக் கொள்வதற்காக இனவாத நோக்கத்திலே பௌத்தமயமாக்குகின்ற நோக்கத்திலே அந்த காரியத்தை செய்திருந்தார். இப்பொழுது தொல்பொருள் திணைக்களம் அந்த அத்துமீறி கொண்டு வந்து கடைகள் வழங்கப்பட்ட அந்த பெரும்பான்மையின சிங்களவர்களுக்கு நிரந்தர கட்டடங்களை அமைத்துக் கொடுப்பதற்கு முடிவெடுத்திருப்பதாக ஆலயத்தினுடைய நிர்வாக சபை தலைவர் செயலாளரை அழைத்து அவர்களை அச்சுறுத்தி அந்த முடிவை ஏற்றுக்கொள்ள வேண்டும் என்று அவர்கள் கட்டளையிட்டிருக்கின்றார்கள். இதற்கெதிராக அகில இலங்கை இந்து மன்றத்தினுடைய உபதலைவர் பெருமதிப்புக்குரிய கலாநிதி ஆர் திருமுருகன் அவர்கள் 8ஆம் தேதி இந்த மாதம் 8ஆம் தேதி இட்ட கடிதம் ஒன்றை பிரதமருக்கும் ஏனைய சில முக்கியஸ்தர்களுக்கும் அனுப்பி வைத்திருக்கின்றார். அதன் பிரகாரம் அந்த முயற்சியை தடுத்து நிறுத்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கோரப்பட்டிருக்கின்றது. அதே போன்று ஆலய பரிபாலன சபையும் அவ்வாறான ஒரு கோரிக்கையை முன்வைத்திருக்கின்றது. ஆலய பரிபாலன சபை கேட்டுக்கொண்டிருக்கின்றது, அதாவது இந்த ஏற்கனவே இவ்வாறான இந்த கடைகள் வழங்கப்பட்ட பொழுது ஏற்பட்ட குழப்பம் காரணமாக அரசாங்க அதிபருடைய கவனத்திற்கு கொண்டுவரப்பட்ட பொழுது அங்கே அரசாங்க அதிபர் முன்னிலையில் நடைபெற்ற கூட்டத்தில் ஒரு இணக்கப்பாடு இட்டப்பட்டிருக்கிறது. கிளிஃப் கொட்டேஜ் அருகில் இருக்கக்கூடிய இடத்திலே அவர்களுக்கு அந்த கடைகளை வழங்கலாம் என்று சொல்லி அவர்கள் ஒரு இணக்கம் கண்டிருக்கிறார்கள். அதற்கு மாறாக இப்பொழுது ஆலயத்திற்கு அருகிலே கடற்கரை ஓரமாக இந்த கட்டுமானங்களை செய்வதற்கு தொல்பொருள் திணைக்களம் முயல்கிறது. இது உடனடியாக தடுத்து நிறுத்தப்பட வேண்டும். இது முழுக்க முழுக்க திட்டமிட்டு இந்த திருக்கோணேஸ்வரர் ஆலயத்தை சிங்களமயமாக்குவதற்கு உங்களுடைய இந்த ரணில் விக்ரமசிங்க பதவியேற்ற பிற்பாடுதான் இந்த காரியங்கள் நடைபெற்றுக் கொண்டிருக்கிறது. அவர் ஒரு புறத்திலே IMF இடம் நிதி பெறுவதற்கு சர்வகட்சி அரசாங்கம் என்று எல்லோரிடமும் ஆதரவு கோரிக்கொண்டிருக்கின்றார். ஆனால் மறுபுறத்திலே அவர் தன்னுடைய இன்னொரு முகத்தை காட்டி சிங்கள பௌத்த நிகழ்ச்சி நிரலை வேகமாக நகர்த்திக் கொண்டிருக்கின்றார். அதுபோன்று 64ஆம் கட்டை பகுதியிலே திருவோணமலையிலே ராஜபந்தான் மலை என்கின்ற ஒரு மலை இருக்கின்றது. அந்த மலையிலே அகத்தியமா முனிவர் அவர்கள் சிவலிங்க வழிபாட்டில் ஈடுபட்டிருக்கின்றார். அந்த சிவலிங்கமும் அந்த வழிபாட்டு தலமும் அகற்றப்பட்டிருக்கின்றது. அங்கே இப்பொழுது ஒரு பௌத்த விகாரை ஒன்று அமைக்கப்படுகின்றது. அது கொட்டியாபுரம் என்ற பெயரை திரிவுபடுத்தி கொட்டியா ராமைய ரஜமகா விகாரை என்ற பெயரிலே வளஸ்ல ரத்னசார தேரர் என்பவரினாலே இந்த ஆக்கிரமிப்பு நடவடிக்கை முன்னெடுக்கப்படுகிறது. இதற்கு ராணுவமும் அரசாங்க அதிபரும் முழுமையாக துணை நிற்கின்றார்கள். இந்த ஆலயத்தை இந்த ராஜவந்தான் ஆலயத்தை மீள அமைப்பது தொடர்பாக அரசாங்க அதிபரோடு பேசுகின்ற பொழுது அவர் சொல்லியிருக்கின்றார், ஆலய நிர்வாகத்தினருக்கு நீங்கள் அந்த பௌத்த பிக்குவோடு பேருங்கள் என்று சொல்லி. பௌத்த பிக்குவுக்கு யார் இந்த அதிகாரத்தை கொடுத்தது? அரசாங்க அதிகாரியை விட அந்த பௌத்த பிக்கு அதிகாரம் மிக்கவராக எப்படி உருப்பெற்றார்? ஆகவே இங்கே ரணில் விக்ரமசிங்கவினுடைய தலைமையிலும் இந்த ஆக்கிரமிப்புகள்லாம் தீவிரமாக நடைபெற்றுக் கொண்டிருக்கிறது என்பதை நான் இந்த இடத்திலே பொறுப்புணர்வோடு பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். தெளிவாக கூறிக்கொள்ள விரும்புகின்ற இந்த போக்குகளை கைவிட்டு நீங்கள் இனப்பிரச்சினைக்கு தீர்வு காண்பதற்கு நீங்கள் முயற்சி செய்யுங்கள். அந்த அரசியலமைப்பை மாற்றி அமையுங்கள். ஒட்டியாட்சி முறைமையை ஒழியுங்கள். இங்கே கருத்து தெரிவித்த எந்த ஒரு எதிர்கட்சி ஆளுங்கட்சியை சேர்ந்தவரும் கூட இந்த நாட்டை காப்பாற்றுகின்ற விதமாக இந்த இனப்பிரச்சினை தீர்க்கப்பட வேண்டும் என்ற அடிப்படையில் கருத்து சொல்ல திராணியற்றவர்களாக இருக்கிறார்கள். இந்த ஜனநாயக போராட்டம் மிக கொடூரமான முறையிலே ரணில் விக்ரமசிங்கவினால் கையாளப்படுகின்றது. இந்த போராட்டக்காரர்களால் தான் அவர் பதவியேறினார். பதவியேறிய பிற்பாடு அவர்களை கைது செய்து சிறைகளில் அடைக்கின்றார். இந்த போக்கை கைவிட்டு அவர்கள் அனைவரையும் விடுதலை செய்யுங்கள். முதலில் நீங்கள் அவர்கள் வன்முறை செய்தார்கள் என்பதற்காக நடவடிக்கை எடுக்கப் போகிறீர்கள் என்று சொன்னால் முதலில் இந்த அரசியல்வாதிகளுக்கு எதிராக பாராளுமன்றத்திற்குள் வன்முறையில் ஈடுபட்டவர்களுக்கும் அலரி மாளிகையில் இருந்து கொண்டு வன்முறையை தூண்டிய அரசியல்வாதிகளுக்கும் எதிராக நடவடிக்கை எடுத்துவிட்டு அந்த வன்முறையில் போராட்டக்காரர்களை வீதிக்கு போராட்டக்காரர்களை வர தூண்டியவர்கள் இந்த நாடாளுமன்றத்தில் இருந்த அரசியல்வாதிகள். இந்த போக்கை நீங்கள் மாற்றவில்லை என்று சொன்னால் உங்களுடைய நாட்டை நீங்கள் காப்பாற்றிக் கொள்ள முடியாது என்பதை கூறி
விடைபெறுகின்றேன். வணக்கம். எத்துமா பெவசுவே மித்தன மே சிங்கள பௌத்த கெட்டலுவா கெனெல்லாம் மே ஜனவார்கி பிரச்சனை கீர கத்தாவட எஹாகிய நிகன் ஜாதிவாதி கதந்தரே கௌசன் ராஜ்ய நிலதாரின் ஹட்டியட்ட திசாபதி துமாத் ஏ ஆக்காரே ஏ ராஜ்ய நிலதாரின் கிரியாத்மக வேணுமா அப்பிக்கியன்னே அப்பே தக்குடே தோணத்தரங் கிரியாத்மக வேணுமா கோவில் ஜாதிவாதி
மகாச்சாரிய ரஞ்சித் பண்டார் மந்திரித்துமா உபத்துமாட்டு மினித்து தகத்துனக்கு காலையாக்தியனும்
මූලසාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, අපි මේ අවස්ථාවේ සාකච්ඡාවට ගනිමින් සිටින්නේ කරු පාර්ලිමේන්තුව තුළ කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය දිනක ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්. එතුමා තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීම ආරම්භයේදීම ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කළා. ඒ තමයි මේ රටේ විවිධ සංස්කෘතීන්, විවිධ භාෂාවන්, විවිධ චාරිත්‍ර වාරිත්‍ර, විවිධ ජන කොටස් නියෝජනය කරන රටක් නිසා මේ සියලු ජනයාගේ ජනාධිපතිවරයා විදිහටයි මේ පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරන්න කියලා. අපි අකමැති වුණත් අපි පිළිගන්නට ඕන, අපි බහු වාර්ගික බහු ආගමික රටක්. අපි එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය මේ රටේ ඉදිරි ගමනට අතිශයින් වැදගත්. අපි මේ විවිධත්වය සැලකිල්ලට අරගෙන කටයුතු කළොත් අපිට පුළුවන්කම තියෙනවා අපේ රටට අලුත් ආරම්භයක් දෙන්න. අපේ රටට අවුරුදු 3000කට යහපැත්තේ ගිය ඉතිහාසයක් තියෙනවා. අවස්ථා ගණනාවක මේ රට හැලහැප්පීම් වලට ලක් වෙලා තියෙනවා. අපි නූතන ඉතිහාසය ගත්තොත් අපිට පේනවා ලක්ෂ ගණනක් පරම්පරා ගණනාවකට බලපෑම් කරන්න පුළුවන් තරුණ තරුණියෝ තමන්ගේ ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඒ නිසා ආරම්භයේදීම කරු ජනාධිපතිතුමන් මේ කාරණය ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අප සැබවින්ම සතුටට පත් වෙනවා. අපි තේරුම් ගන්නට ඕන අපි මූණ දෙමින් සිටින ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. මේ රට ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. කවුරු මොන ආකාරයට මේ පිළිබඳව පසුවිපරමක් කළත් අපිට හොයාගන්න පුළුවන් තියෙන්නේ මූලික කාරණා හතරයි. පළවෙනි කාරණේ තමයි ඓතිහාසික වශයෙන් අපි අතින් සිදුවුණු යම් යම් අතපසුවීම්. දෙවෙනි එක තමයි අපිට පාලනය කර ගැනීමට නොහැකි වෙච්චි සමහර සාධක අපි අපේ පාලනයෙන් ගිලිහීමට ඉඩකඩ සලසා දීම. තුන්වෙනි කාරණේ තමයි කරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ නිදහසින් පස්සේ කවදාකවත් කිසිම ආණ්ඩුවක් තව ආණ්ඩුවක් කරපු වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න උත්සාහ කළේ නැහැ. අපි අලුතින් හැමදාම අලුත් ආරම්භයක් දෙන්න උත්සාහ කරපු ජාතියක්. මේකට බොහෝ අය කියනවා අර්ථශාස්ත්‍රයේ මේ පොලිසි ඉන්කන්සිස්ටන්සිස් තියෙන රටවල් අතරින් ඉහළම තැන ගන්න රට තමයි අපේ රට. දැන් අපේ අසල්වාසී ඉන්දියාව ගත්තත්, පකිස්තානය ගත්තත්, බංග්ලාදේශය ගත්තත්, වියට්නාමය ගත්තත්, සිංගප්පූරුව ගත්තත් ආණ්ඩු මාරු වෙනකොට රටේ ප්‍රතිපත්ති මාරු වෙන්නේ නැහැ. හතරවෙනි කාරණේ තමයි මන්ත්‍රීතුමිය ඉතාම වැදගත් කාරණය. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ රට අද පාලනය කරන්නේ ව්‍යවස්ථාවට පිටතින් ව්‍යවස්ථාවට බලපෑම් කරන, රටේ නීතියට ගරු නොකරන මහජන සුබසාධනය තඹ දොයුක්තුවකට මායිම් නොකරන එක්කෝ වෘත්තිය සමිති, එහෙම නැත්නම් බලපෑම් කණ්ඩායම්, එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධාන. සමහරක් වෙලාවට අපි දකිනවා ගරු මන්ත්‍රීතුමිය අන්තවාදී සංවිධාන අන්තවාදී ව්‍යාපාරත් මේ මාසෙට විටින් විට රිංගනවා. ඒ නිසා මේ අරගල කරෝ පිළිබඳව මට ඉස්සෙල්ලා කතා කරපු අපේ ගරු මන්ත්‍රීතුමෙක් කතා කරා. එතුමා මේ සභාවේ නැහැ. අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ අරගල කරුවන්ගේ හැසිරීම පිළිබඳව. අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කාලේ එක තුන්ඩු කෑල්ලකින් මුළු රටම වහන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තිබුණා. 60,000කට වඩා තරුණ පිරිසක් තමන්ගේ ජීවිත පරිත්‍යාග කළා. මේ අරගලවල අවසානය ඒක. ඒ නිසා රටක දරුණු ආර්ථික අර්බුදයක් තියෙන කොට ඒ ආර්ථික අර්බුදය විසඳීම සඳහා පාර්ශ්ව කරුවන් වනවා මිස එම අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා දායක වීම අරගලය නෙමෙයි කියන එකයි මගේ විශ්වාසය. එනිසා ගරු මන්ත්‍රීතුමිය, මේ පටු පරමාර්ථ වලින් අපි තමන්ගේ දේශපාලන අරමුණ ජයග්‍රහණය කරගන්න උත්සාහ කළ හැම වෙලාවකම අර මම කියපු හතරවෙනි කාරණයට තමයි අපි දායක වුණේ. ඔබතුමී දන්නවා හොඳටම මේ කරු පාර්ලිමේන්තුවේ නියෝජනය කරපු අපේ හිතවත් අතුකෝරළ මන්ත්‍රීතුමා ඉතිහාසයේ පළවෙනි වතාවට පෙරදැතුමාගේ 3 මාසේ දානේ තිබුණා. අපේ සහෝදරු විශාල පිරිසක් ඒකට සහභාගී වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහජන ඡන්දයෙන් පත් වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ඇවිල්ලා මහා මග ඉත අමානුෂික ලෙස ඝාතනය කළා. විශාල පිරිසකගේ ගෙවල් පුලුස්සා දැම්මා. අපි දන්නවා අපේ සමහර මන්ත්‍රීතුමන්ලා එතුමන්ලා තරුණයි, එතුමන්ලා ජීවිතේ පටන් ගත්තා විතරයි. එතුමන්ලාගේ ගෙවල් මුළු මනින්ම ගිනිබත් කළා. එතකොට ඉතිහාසයේ පළවෙනි වතාවට ව්‍යවස්ථාවට පටහැනිව 225 දෙනාම එපා කියන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙලකයි මේ රට ගමන් කරමින් තිබුණේ. ඒ නිසා අපි කැමති මේ සියලු කාරණා එකට එකතු කරලා ඉතිහාසයේ අපිට වෙච්චි සමහර අතපසු වීම් මග හරවගෙන මේ රට ඉස්සරහට අරගෙන යන්නේ කොහොමද කියන එක පිළිබඳව කරු ජනාධිපතිතුමන් එදරා ඉදිරිපත් කරපු ඒ ප්‍රතිපත්ති සාකච්ඡාවට ඔබතුමීගේ කාරුණික අවධානය යොමු කරන්න. කරු මන්ත්‍රීතුමියනි, මගේ අවබෝධය හැටියට ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් මූලික කරුණු 10ක් පිළිබඳව කරුණු දක්වා හිටියා. මේ රටේ මහජනතාව අපෙන් අපේක්ෂා කරන්නේ මේ ගෞරවනීය සභාව තුළ මේ කාරණා පිළිබඳව ගරු මන්ත්‍රීවරුන්ගේ අදහස් ඉදිරිපත් කරන එක මිසක්කා වල්පල් කතා කරන එක නෙමෙයි. එනිසා මම කැමති මේ අවස්ථාවේදී ඔබතුමීගේ කාරුණික අවධානයට යොමු කරන්න මේ මූලික කාරණා 10 පිළිබඳව. පළවෙනි එක තමයි, එතුමා යෝජනා කරනවා සියලු දෙනාටම එකතු වෙලා කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් දැන් පැනනැගිලා තියෙනවා. මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඊට සමාන වෙනත් ක්‍රමවේදයක් වෙන්නට පුළුවන්. නමුත් යෝජනා කරන්නේ ඔව් අපි අතර ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් යම් යම් විෂමතාවයක් තියෙන්න පුළුවන්. නමුත් අර්බුදයක අපි ඉන්නේ. ඒ නිසා මේක හොඳම අවස්ථාව අපිට එකතු වෙලා වැඩ කරන්න. එතකොට මේක ඓතිහාසික තීන්දුවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අග්‍රාමාත්‍යවරයා විදියට, වැඩබලන ජනාධිපතිවරයා විදිහට වත්මන් ජනාධිපතිතුමා කෙරේ යම් විශ්වාසයක් ඇතිවයි මේ වගකීම බාර දුන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ආරම්භ කරන්න. එනිසා තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකේ ඒ පැවති ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කටයුත්තට ඉදිරිපත් නොකෙරුණේ. දෙවැනි කාරණය තමයි එතුමා ඉස්මතු කරන 1970 දී අපි අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් වෙත ගියා. මේක ඉතාම රැඩිකල් පොලිසි ෂිෆ්ට් එකක් විදිහට තමයි බොහෝ අය දක්වන්නේ. සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක ඉඳලා විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට අපි ගියා. අපි ඊට පස්සේ අවුරුදු 40ක කාල සීමාව තුළ විවිධ ප්‍රතිපත්ති වෙනස්කම් මේ මූලික ආර්ථික රාමුව තුළ සිදු කළා. නමුත් අවසනාවකට අපිට පුළුවන්කම ලැබුණේ නැහැ ඒ ප්‍රමාණවත් නවීකරණයට අපේ ආර්ථික ප්‍රතිපත්ති අරගෙන යන්නට. ඉන්දියාව අපිට පස්සේ තමයි නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය පටන් ගත්තේ.
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් ඉතුරු
වුණා. අද ඔබතුමී ඉන්දියාවට ගියොත් ඔබතුමීට දකින්න ලැබෙන්නේ නැහැ එදා දැක්ක ඉන්දියාව. තුන්වෙනි කාරණය තමයි එතුමා මේ භූදේශපාලනය කල්පනාකරණය කිරීම පිළිබඳව ඉතා වැදගත් අදහස් ගණනාවක් ඉදිරිපත් කළා. මම හිතනවා මේ ගරු සභාව ඒ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කළ යුතුමයි. හතරවෙනි කාරණය තමයි මහජනතාවට මූණ දෙන්න සිදුවෙලා තියෙන මේ අසීමාන්තික දුෂ්කරතාවයන් අපි කොහොමද මගහරවා ගන්නෙ. පස්වෙනි කාරණය තමයි මෙවැනි ආර්ථික අර්බුදයක් නැවත ඇති නොවීම සම්බන්ධයෙන් අපි කඩිනමින් කළ යුතු ප්‍රතිපත්ති මූලෝපායන් වල වෙනස්කම් මොනවද? රාජ්‍ය ණය, විදේශ ආදායම උත්පාදනය, ආනයන, අපනයන, සාර්වාර්ථික විචල්‍යයන්ගේ හැසිරීම, මේ සියලු කාරණා පිළිබඳව ඉතා ක්‍රමවත් හැදෑරීමක් එතුමා විසින් ඉදිරිපත් කරන ලැබුවා. ගරු මන්ත්‍රීතුමියනි, එතුමාගේ කතාව අවසාන කරනකොට ඉදිරිපත් කරපු ඉතා වැදගත් කාරණයක් තියෙනවා. ඉන්දියානු සාගර කලාපයේ 20 වැනි සියවසේ ඇතිවන ආර්ථික වාසිය කොහොමද ශ්‍රී ලංකාව අත්පත් කරගන්නේ කියලා. එනිසා 2025 වන විට මේ රට තුළ ක්‍රියාවට නැඟිය යුතු ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව එතුමා සිය කතාව අවසාන කරමින් මේ ගරු සභාවේ මන්ත්‍රීතුමන්ලන් හැම කෙනෙක්ගෙම ඉල්ලා හිටියා එන්න අපි එකව වෙලා වැඩ කරමු කියලා. බොහොමත්ම ස්තුතියි
ගරු කනක හේරත් මන්ත්‍රීතුමෝ. ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීය, අපේ කතිකයන් දෙන්නෙක්ගේ වෙලාව තියෙනවා, ඒ නිසා ඒ අවස්ථාව ලබා දෙන්න.
දැනුවත් කරලා නැහැ
මුලාසන අරුඩ මන්ත්‍රීතුමියනි, ඒ නව ජනාධිපතිතුමාගේ රාජාසන කතාවේ ප්‍රතිපත්ති මාලාව පිළිබඳව අද සාකච්ඡාවට ගෙන අවස්ථාවේ කතා කරන්න ලැබීම පිළිබඳව සතුටටපත් වෙනවා. ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවකදී රටට නායකත්වය ලබා දෙන්න අද නව ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් අපේ ප්‍රතිපත්ති පක්ෂ වෙනස් වුණත් අද අපි රට වෙනුවෙන් හිතලා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ 225ට චෝදනා කරන අවස්ථාවකදී සියලු දෙනාම එකට අත්වල් බැඳගෙන කටයුතු කළ යුතු අවස්ථාවක්. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමාට ඒ අවස්ථාව ලබා දිය යුතුයි කියන තැන ඉන්නවා. මේ අවස්ථාවේ එතුමා ආර්ථික වශයෙන් ඉතාමත් අභියෝග තියෙන අවස්ථාවක ඒ ආර්ථිකය ගොඩනැගීම සඳහා කටයුතු කරනවා. පයිතන්නේ දැනටම නීතිය ආරක්ෂා කිරීම සඳහා එතුමා විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් අපි මේ අවස්ථාවේදී සතුටටපත් වෙනවා. ජනතාව අද ඉතාමත් දැඩි පීඩනයකින් ඉන්න අවස්ථාව. උද්ධමනය, විරැකියාව වැඩි වෙලා, ඊළඟට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇති වෙලා තියෙන අවස්ථාවක්, භාණ්ඩ මිල ගණන් වැඩි වෙලා තියෙන අවස්ථාවක තමයි ඉන්නේ. නිසා මේ ඉතාමත් අභියෝගාත්මක අවස්ථාවේදී අපි කඩිනම් ක්‍රියාමාර්ග සැලසුම් කරනවා පමණක් නැමේ ඒක ක්‍රියාත්මක කිරීමත් වැඩපිළිවෙල ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුයි. ඒක තමයි අපි සියලු දෙනාගේ වගකීම වෙලා තියෙන්නේ. ඊළඟට අද වෙනකොට අපි කවුරුත් කැමති නැහැ විදුලිය හෝ ජලබිල වැඩි කරන්න. නමුත් අද වෙනකොට ඒක විදුලිය වැඩි කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අපි කනගාටු වෙනවා. නමුත් අනිත් පැත්තෙන් අපි විදුලි උත්පාදනය කරන්න මුදල් අපිට නැති වුණොත් එදා අර මේ අරගල ආරම්භ කරා වගේ දවසකට පැය 13ක් විතර විදුලිය කපන්න වෙයි. නිසා අපි ඒ දෙකම බැලන්ස් කරලි වෙල්ලා ඒ ක්‍රියාත්මක කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් කනගාටුවෙන් වුණත් මම හිතන්නේ මේ අවස්ථාවේදී අපේ අද කාංචන අමාත්‍යතුමා මේ පිළිබඳව පැහැදිලි කරා. ඉතින් ඒක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය කාරණාවක් වෙනවා. නව ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති මාලාවේ තුමා සඳහන් කරා 1977 ආරම්භ කරපු විවුර්ත ආර්ථික අපේ රටට ගැළපෙන ආකාරයට ප්‍රතිසංස්කරණය කරන්න කල්පනාකරණය කරන්න හැකියාවක් ලැබුණ නැති එකේ වරදක් කියලා. ඒකත් මූලික වරදක් විය යුතුයි. අපි අද රටේ මේ තියෙන තත්ත්වයට එක් එක් අවස්ථාවන් වලදී ආණ්ඩු වෙනස් වෙනකොට අමාත්‍යවරු වෙනස් කරනකොට ප්‍රතිපත්ති වෙනස් කිරීමේ ගැටලුවකට අද රට මුහුණ දීලා තියෙනවා. අපි මේ අර්බුද වලට ඉතාමත් කඩිනම් විසඳුම් ලබා දෙනවා වගේම පසුගිය කාලයේ අපේ වුණ වැරැද්දක් තමයි ජනතාව හරියාකාරයෙන් අර්බුද පිළිබඳව දැනුවත් නොකිරීම. අපේ රටේ ජනතාව ඉදිරි අර්බුද පිළිබඳව දැනුවත් කරලා ඒ සඳහා වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම තමයි අද අපේ රටේ පිහිටීම පිළිබඳව කතා කරන සතුටෙන් කතා කරන නමුත් මේ පිහිටීම නිසා මේ කලාපයේ තියෙන භූ දේශපාලන නිසා විශේෂයෙන්ම ඉන්දියාව චීනය වැනි රටවල් වල තියෙන අර්බුදත් සමග අපේ රටට අද ලොකු බලපෑමක් සිදු වෙලා තියෙනවා. ඉදිරියේදී අපි ගන්නා තීන්දුව තීරණ අනුව කොයි පැත්ත සමග අපි කටයුතු කරත් අපිට චෝදනා වෙන්න පුළුවන් නිසා මේක අපි ඉදිරියේදී තියෙන අභියෝගයක් හැටියට මා දකිනවා. දුෂ්කර වුණත් මේ අවස්ථාවේදී අපි දීර්ඝ කාලීන සැලසුම් වලට යා යුතුයි. අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා මහජනතාව ඉල්ලනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලනවා වගේම රටේ එක ප්‍රතිපත්තියක් ඉදිරියට ගෙන යන්න පුළුවන් වසර 10කටවත් ඉදිරියට ගෙන යන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ නැත්නම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට ප්‍රතිපත්ති කෘෂිකර්මය වේවා, කර්මාන්තය වේවා, අධ්‍යාපනය වේවා, ඒ සියල්ලක් වෙනස් කරකේ ප්‍රතිඵලයේ තමාද අපිට අත්විඳින්න සිදු වෙලා තියෙන්නේ. මම හිතනවා ජනාධිපතිතුමා යෝජනා කරපු ආංශික කාර්ක සභා ඉතාමත් වැදගත් පාර්ලිමේන්තුවට. ඒ තුලින් අපිට ප්‍රතිපත්ති ගොඩනගන්න පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා, විපක්ෂයට අවස්ථාව ලැබෙනවා, ඒ සඳහා දායකත්වය ලබා දෙන්න. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදී පවත්වපු ආකාරයෙන් කටයුතු කරොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. නිසා ඒ අවශ්‍ය කරන ආකාරයට කටයුතු කර යුතුයි. ඊළඟට අද අපේ රටට බිලියන 5ක් සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක් ගෙනාපු සංචාරක කර්මාන්තේ කඩා වැටලා මේ කර්මාන්තය ගොඩනැගීම සඳහා අරගල කළා හරියන්නේ නැහැ. අද තරුණයෝ පාරේ ඉන්නෝ. ඒ සංචාරක කර්මාන්තය වසර ගණනාවක් කොරෝනා ඊළඟට ඊට ඉස්සෙල්ලා තිබුණු එදා පාස්කු ප්‍රහාරය නිසා ඒ සංචාරක කර්මාන්තේ කඩා වැටලා අද ගොඩනගා ගන්න අමාරුවෙන් තියෙන අවස්ථාවක්. ඒක නිසා අපි විශේෂයෙන්ම මේ රටට විදේශ විනිමය ගේන විදේශ ශ්‍රමිකයන් අපි එක පැත්තකින් යවන පුහුණු ශ්‍රමිකයන් යවන වැඩපිළිවෙල ක්‍රියාත්මක කර යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා කරනවා, අපි පාර්ලිමේන්තුව නියෝජනය කරපු වසර ගණනාවෙම කතා කරනවා. නමුත් ඒක වෙනසක් සිදු වෙන්නේ නැහැ. අද මේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් තුලින් ඒක ක්‍රියාත්මක කිරීම හැකියාව දිනනවා. අද මේ තරුණ අසහනය ඇති වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරපු නැති නිසා. සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කරපු තරුණයෝ සමත් වෙච්ච තරුණයෝ 70%ක් අද පාරේ. විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධිය ලබා ගන්න උපාධිය රැකියාවක් ලබා ගන්න බැරුව අද පාරේ ඉන්නේ. ඒකට අපි අවශ්‍ය කරන පිළිතුර ලබා දීලා නැහැ. රැකියා වෙළඳපොළට ගැලපෙන ආකාරයේ ඒ විශ්වවිද්‍යාලවල තියෙන ඒ විෂයන් ටික වෙනස් කරන්න අපිට හැකියාව ලැබිලා නැහැ. අපි එහෙම නැත්තම් මේ රටේ ඉන්න තරුණ පරපුර තාක්ෂණ විෂයන් වෙනුවෙන් යොමු කරලා ඒ තුලින් හොඳත් පුහුණු ශ්‍රමිකයන් බවට තාක්ෂණ ශිල්පීන් බවට පත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු. ඒ නිසා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමත් ඉතාමත් වැදගත් මේ අවස්ථාවේ. අපි දන්නවා තරුණ විනාඩියකින් අවසන් කරනවා. තරුණ අසහනය ගැන කතා කර අද තරුණයන්ට ගැන කතා කරලා අරගලකරුවන් ගැන කතා කරනවා. මේ තරුණයන්ට හොඳටම සලකපු කාලේ තමයි 89-90 ඒ කාල වකවානුවේ ප්‍රේමදාස යුගයේ ජනාධිපතිතුමාගේ යුගයේ. ඒ නිසා ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේක මෙතන නතර වුණ නැත්නම් ඉදිරියේදී එවැනි ව්‍යසනයකට යන්න පුළුවන්. ඒක නිසා අපි මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තරුණයන්ගෙන් ඉල්ලීම කරන්න අද පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව තරුණයන්ව මේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන්ගේ දේශපාලනයේ ගොඩනගා ගන්න ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරත්
ඡන්දයකින් එන්න බෑ කියලා දැනගෙන මේ තරුණයන්ව යොමු කිරීම වැරදි කියන එක අපි මේ අවස්ථාවේ සඳහන් කරනවා. ඒක නිසා මම අවසාන වශයෙන් අපි සියලු දෙනාටම අපි තනතුරු වලට අවශ්‍ය නැහැ. අපි විපක්ෂයේ ඉන්න කණ්ඩායම් සියලු දෙනා සම්බන්ධ වෙලා මේ අවස්ථාවේ රට ගැන හිතලා ඒ සර්වපාක්ෂික වැඩපිළිවෙලට එකතු වෙන්න අපි අපේ රටට ආදරේ නම් මම හිතන්නේ සියලු දෙනාම එකට කටයුතු කළ යුතුයි කියලා සඳහන් කරමින් පවනවා තියෙනවා. කොහොමත් මිසුති